අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, මේ සෝදානම ඔබේ ගුරු කිතරින් බුද්ධ ධර්මයේ පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ 10 ශ්‍රේණියට බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ පස්තර ගැමුණු මහා විද්‍යාලයේ DM සෙනෙහෙලතා ගුරු මෑණියන්.
අයිබෝවන් දුවේ පුතේ, හෙළ කලාකිත සරුසාර වූයේ බුදුසමය ආභාසයෙනි. එය අපේ ඉතිහාසය පරීක්ෂා කිරීමේදී පැහැදිලි වෙනවා. දුවලා පුතාලා 6 ශ්‍රේණියේදී සංගමිත්තා තෙරණිය ලක්දිවට වැඩමවීම පිළිබඳව කතාවත්, 7 ශ්‍රේණියේදී මහින්දාගමනින් අපලද දායාද පිළිබඳවත්, 9 ශ්‍රේණියේදී හෙළ කලාවන් පිළිබඳවත් ඉගෙනගෙන ඇති නේද? එහෙනම් දරුවනි, ඔයාලා දන්නවද ගීත සාහිත්‍ය කොපමණ සේවයක් කරනවාද කියලා? මේ බෞද්ධ කලාව සඳහා ඔබ ගීත අහනවා, රස විඳිනවා. එහෙනම් මෙන්න මේ සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන ගීතේ කොටසක් මා ඔයාලට අහන්න සලස්වනවා. ඒකෙන් කියවෙන්නේ මොනවා ගැනද කියලා අහගන්නකෝ.
සියුමැලිද කළුගල් හිතන්නටවත්
ඉතින් පුතේ, මේ ගීතය හොඳින් අහගන්න ඇති නේද? අප්‍රාණික කළු ගලකට බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය ඇතුළු කිරීමට හෙළ කලාකරුවා කොපමණ වෙහෙසක් දරා ඇති බව පේනවා නේද? මහජනයාට වැඳුම් පිඳුම් කිරීම සඳහා ත්‍රිවිධ චෛත්‍යයට සමගාමීව කලා නිර්මාණ බිහි වුණා. ඔයාලා ත්‍රිවිධ චෛත්‍ය මොනවාද කියලා දන්නවද? ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍යය, උද්දේශික චෛත්‍ය කියලා කියනවා. එහෙමත් නැත්නම් විහෙර වහන්සේ, බෝධින් වහන්සේ, බුදුපිලිම වහන්සේ කියලත් කියනවා. බෞද්ධ කලා ශිල්ප ගණයට ඇතුළත් වෙන චිත්‍ර, මූර්ති, කැටයම්, ගෘහ නිර්මාණ ආදී පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. එහෙනම් දුවේ පුතේ, ඔයාලාගේ 16 ශ්‍රේණිය බුද්ධ ධර්මීය 20 වෙනි පාඩම වන හෙළ කලාවන් සුරකිමු කෙරෙහි අවධානී යොමු කරන්න. මම කියන වැදගත් කරුණු ලියා ගැනීමට පොතක් පෑනක් ගෙන සූදානම් වන්න. මොකද ඔයාලට 11 ශ්‍රේණියට ගියාම මේ පාඩම අතිශයින් වැදගත් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට මෙම පාඩමින් සෑම වසරකම ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා. ඉදිරියටත් ඒ වගේම තමයි. ඉතින් පුතේ, අපි ඔබගේ පාඩමේ මුලින්ම ස්තූපය පිළිබඳ කතා කරමු. ස්තූපය හැඳින්වීම සඳහා විවිධ නම් තියෙනවා, ඔයාලා දන්නවද? චෛත්‍ය, වෙහෙර, සෑය, දාගැබ, තූපය, චේතිය ආදී නම් වලින් හඳුන්වනවා. බුදු පසේ බුදු මහරහත් යන උතුමන්ගේ ධාතු හා විවිධ පූජා වස්තු තැන්පත් කොට ස්තූප ඉදිකිරීම අතීතයේ සිටම පැවතෙනවා. ඔයාලා දන්නවද පුතේ, තුන්තරා බෝධිය කියන්නේ මොකද්ද කියලා? මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට තමයි තුන්තරා බෝධිය කියලා කියන්නේ. කත් මතක තියාගන්න ඕනි. දුවේ පුතේ, ලංකා ඉතිහාසයේ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩමවීමට පෙර පැවතියේ මහියංගන ස්තූපයයි. ඊට පස්සේ මහින්දාගමනින් පසු එහෙමත් නැත්නම් බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග ගොඩනැගුණු මුල් ස්තූපය ලෙස සැලකෙන්නේ අනුරාධපුරයේ පිහිටා ඇති තූපාරාම දාගැබයි. මේ තූපාරාම දාගැබේ නිදන් කොට තිබෙන්නේ මොනවාද කියලා දන්නවද? බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුඩාතුන් වහන්සේ නිදන් කොට තිබෙනවා. මේ ඉදිකරලා තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින්. අපේ සිංහල කලාකරුවා ගර්භයේ ස්වරූපය අනුව ස්තූපාකෘති හයක් පිළිබඳව සඳහන් කොට තිබෙනවා. ඒවා මොනවද කියලා බලමු. ඒ ආකෘති හයයි ඒ ආකෘති හයේ තේරුමයි තියෙනවා. ඝණ්ඨාකාර හැඩය. ඝණ්ඨාරයක හැඩය හෙවත් සීනුවක හැඩයෙන් යුක්ත නම් එය ඝණ්ඨාකාරයි. ඝටාකාර කලයක හැඩය. බුබුලාකාර දිය බුබුලක හැඩය. ධාන්‍යාකාර ධාන්‍ය ගොඩක හැඩය. පත්මාකාර පියුමක හෙවත් නෙළුම් මලක හැඩය. ආමලකාකාර නෙල්ලි ගෙඩියක හැඩය. මේ ස්තූප හැඩවලට අපේ ලංකාවේ චෛත්‍යයන් බොහොමයක් ඉදිකර තියෙනවා. ඒවායින් කිහිපයක් මං කියන්නම්. එයාලට පුළුවන් නම් අවශ්‍ය නම් ඒවා ලියාගන්න. පත්මාකාර හැඩයෙන් යුක්ත ස්තූප පොළොන්නරුවේ දෙමළ මා සෑය හා යුදගනා ස්තූපය හඳුන්වන්න පුළුවන්. ඝණ්ඨාකාර හැඩයෙන් යුක්ත අනුරාධපුරයේ ථූපාරාමය, ලංකාරාමය, මහියංගන ස්තූපය. ධාන්‍යාකාර හැඩයට කැලණි ස්තූපය. බුබුලාකාර හැඩයට රුවන්මැලි සෑය, අබේගිරිය. ඝටාකාර හැඩයට කතරගම, කිරිවෙහෙර. ආමලකාකාර හැඩයට දැදිගම, කොටවෙහෙරින්. මේ වර්ගයේ ධාතු කරඬුවක් හමු වන බව දැක්වෙනවා. බෞද්ධයාගේ ආධ්‍යාත්මික දියුණුවද ස්තූප මගින් සංකේතවත් වෙන අතර විද්වත් මතයට අනුව ස්තූප අංග වෙලින් බුදු දහමට අදාළ ධර්ම කොටස් විවරණය කරන බව දැක්වෙනවා. ඔයාලා දන්නවා ස්තූපයක් ඇඳලා කොටස් නම් කරන්න හිමිනවනේ. ස්තූපේ කාංග තියෙනවා. ඒ අංග වලින් ධර්මය පිළිබඳ ලොකු විවරණයක් දෙනවා. අපි ඒ මොනවද කියලා බලමු. චෛත්‍යයේ පද නම සුවාසු දහසක් ධර්මස්කන්ධය. තුම්මහල් පේශාව, ත්‍රිවිධ රත්නය, බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය. ගර්භය, සත්තිස් බෝධිපාක්ෂික ධර්මය. හතරැස් කොටුව, චතුරාරි සත්‍යය, දුක්ඛාරි සත්‍යය, දුක්ඛ සමුදයාරි සත්‍යය, දුක්ඛ නිරෝධාරි සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය තමයි චතුරාරි සත්‍යය. දේවතා කොටුව, දිව්‍ය ලෝක හෝ සතර වරම් දෙවිවරු, කොත් කැරල්ල, නවාංග ශාස්ත්‍රූ ශාසනය, කොත නිවන. බලන්න මේ අපි වන්දනාමාන කරන ස්තූපය කොච්චර නම් වටිනවාද කියලා. ස්තූපය සඳහා තවත් නිර්මාණයන් එකතු වුණා. චේතිය ගෙරෙහිවත් වටදාගිය කියලා හඳුන්වනවා. ස්තූපයේ ආරක්ෂාව හා බැතිමතුන්ගේ ආරක්ෂාව සැලකිල්ලටගෙන මේ නිර්මාණය කර තියෙනවා. කලාත්මක බවින් ඉහළ චේතිය ගරහෙවත් වටදා ගෙවල් ලෙස මැදිරිගිරිය, පොළොන්නරුව, තිරියාය යන ස්ථාන හඳුන්වන්න පුළුවන්. වාහල්කඩද ස්තූප ගර්භයට සම්බන්ධ සිව් දිසාවට මුහුණලා තනන ලද අලංකාර තොරණක් වෙනි අංගයකි. ඔයාලගේ පාඩමට අදාළ වැදගත් කලා නිර්මාණයක් ලෙස බෝධිගර හඳුන්වන්න පුළුවන්. එය බෝධින් වහන්සේ වටා නිමවල ලද නිර්මාණයක්. වර්තමානයේ බෝධිගර දැකගත නොහැකිවත් බෝධිගර පිහිටි ස්ථාන කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ අතර පන්කුලිය, වෙස්සගිරිය, අභයගිරි විහාරය, මඟුල් මහා විහාරය, තොළුවිල, පුලියංකුලම, සීගිරිය දැනට තරමක් දුරට ආරක්ෂා වී ඇති කලාත්මක බවින් යුක්ත බෝධිගරයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්ගම ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. අපි මෙහෙම කලා නිර්මාණ ගැන කතා කිරීමේදී මුරගල, පිය ගැටපෙළ යන අංගද ඉතා සුවිශේෂ වෙනවා. විද්වතුන් පවසන ආකාරයට කලාත්මක බවින් යුතු මුරගල ලෙස අභයගිරියට අයත් රත්නප්‍රාසාදේ නැමැති ගොඩ නැගිල්ල සමීපයේ තිබෙන මුරගල නම් කොට තිබෙනවා. ඒ වගේම තමයි තවත් වැදගත් කලා නිර්මාණයක් ගැන ඔයාලට කියා දෙන්නට කැමතියි. ඔයාලා අහලත් ඇති, ඔයාලා දැකලත් ඇති බෞද්ධ සිද්ධස්ථානයකට පිවිසෙන පිය ගැට පෙළක ආරම්භයේ දක්නට ලැබෙන අර්ධ කවාකාර ගල් පුවරුව සඳකඩ පහණයි. මෙය අඩචන්ද පාසාන, අඩසඳ පහන, අඩචන්ද පදගන්ටිකා යන නම් වලින් හඳුන්වනවා. සඳකඩ පහණෙහි ඇති සියලු කැටයම් සැලකිල්ලටගෙන ගැඹුරු අර්ථකථනයක් ඉදිරිපත් කළ සෙනරත් පරණවිතාන මහතා එයින් නිරූපිත වන්නේ භව චක්‍රය ලෙස හඳුන්වලා තියෙනවා. ඒ අදහසට අනුව සඳකඩ පහණේ තියෙන මේ කැටයන් වලින් බෞද්ධ විවරණයක් සපයන බව එතුමාගේ මතයයි. එහෙනම් ඔබ දකින, ඔබ අහලා තියෙන සඳකඩ පහන කොතරම් වටිනවාද? ඒ අදහසට අනුව පලාපෙති වලින් රාගාදි කෙලෙස් ගින්නෙන් දැවෙන බවත් සතුන් හතර දෙනා ජාති ජරා ව්‍යාධි මරණ යන සතර බියත් ලියවැලින් තෘෂ්ණාවත් හංසාවලිය මගින් පිවිතුරු බවත් නෙළුම් මලින් නිවනත් සංකේතවත් වෙන බව පවසා තිබෙනවා. අනුරාධපුර යුගයේදී සඳකඩ පහණේ සතුන් සතර දිනෙකින් යුක්ත වුවත් පොළොන්නර යුගයේදී සඳකඩ පහණින් ගවයා ඉවත් කොට තිබෙනවා. ඔයාලා අහලා ඇති, එයට හේතුව තමයි හින්දු ආගමික බලපෑම කියලා. දැනට හමු වී ඇති සඳකඩ පහන් කිහිප අතර කලාත්මක බවින් මුල් තැනගන්නේ අනුරාධපුරයි විසෝ මාලිගා වසල ඇති සඳකඩ පහන. ත්‍රිවිධ චෛත්‍ය අතුරින් තෙවැනිව කියවෙන්නේ බුද්ධ ප්‍රතිමාවයි. ඒ කියන්නේ උද්දේශික චෛත්‍ය කියලා කියනවනේ. ඔයාලගේ නිවසේ බුදු පිළිමයක් බුද්ධ මන්දිරයක් තියෙන්න පුළුවන්. බෞද්ධයන් වෙන සෑම දිනාම සැමදා බුදුන් වඳිනවා. වැඳිය යුතුයි. බ්‍රහ්මාංශයේ බුද්ධ රූපයට වන්දනා කරනවා. වතාවත් කරනවා. බුදු පිළිමය දෙස බලා සිටින ඔබට දැනෙදි මොකද්ද? දුවේ පුතේ, ඒ වගේම තමයි අනුරාධපුර පොළොන්නරුව වැනි ප්‍රදේශවල තිබෙන සුවිශාල බුදු පිළිම ලෝක උරුමයන් ජන හදවත් කම්පණයට පත් කරනවා. මේ තරම් වටිනා බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී කළුගල් ලෝහ කිරි ගරුඬ ඇද්දත් ආදි මාධ්‍යයන් උපයෝගී කරගෙන තියෙනවා. ඔයාලා දන්නව ඇති. ඒ වගේම තමයි දරුවනි, බුද්ධ ප්‍රතිමා ප්‍රදාන වශයෙන් වර්ග තුනකට බෙදා දක්වලා තියෙනවා. ඒවා හිටි පිළිම, හිඳි පිළිම, සැත පෙන පිළිම, හෙවත් ඔත් පිළිම ලෙස වර්ග කොට තියෙනවා. ඒ වගේම තමයි මේ පිළිම ආධාරකයක් නැතිව ආධාරකයක් ඇතිව නිමවා තිබෙනවා. ආධාරකයක් නැතිව නිර්මාණය කරන ලද පිළිම අනාබද්ධ පිළිම ලෙස හඳුන්වලා තියෙනවා. එයාලා දැකලත් ඇති, අහලත් ඇති මාලිගාවල බුදු පිළිමේ වැනි එකකි. ඒ වගේම තමයි ආධාරකයක් ඇතිව නිමවා ඇති පිළිම ආබද්ධ හිටි පිළිම ලෙස හඳුන්වනවා. අවුකන බුද්ධ ප්‍රතිමාව එවැනි පිළිමයක්. ආදරණීය දුවේ පුතේ, ඔයාලා ඔය දැකලා තිබෙන බුදු පිළිම වලට අත්හා ඇඟිලි උපයෝගී කරගෙන දහම් පණිවිඩයක් දෙන මුද්‍රාගෙන අහලා තියෙනවද? සමහර විට නැතුව ඇති. එහෙනම් ධ්‍යාන මුද්‍රාව භාවනානුයෝගීව සමාධිගත ඉරියව්වෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවල දක්නට ලැබෙනවා. අනුරාධපුරයේ සමාධි පිළිමය අපට ඒකට උදාහරණයක් ලෙස කියන්න පුළුවන්. අබේ මුද්‍රාවට අවුකනහා ගල් විහාර ප්‍රතිමාවද හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තවත් මුද්‍රා කිහිපයක් තියෙනවා. අපි මේ මුද්‍රාහයින් දෙනු ලබන අදහස කුමක්ද කියලා බලමු. ධ්‍යාන මුද්‍රාවෙන් භාවනානුයෝගී සමාධිගත බව පෙන්වුම් කරනවා. අභය මුද්‍රාවෙන් ලෝක සත්වයාට උරුමව ඇති සසර බිය දුරු කිරීම. විතර්ක මුද්‍රාවෙන් ගැටලු විසඳීමට බුදුරදුන් යොමු වීම. ධර්මචක්‍ර මුද්‍රාවෙන් ධර්මීය පැහැදිලි කිරීම. භූමි ස්පර්ශ මුද්‍රාවෙන් බුදුරදුන් මාර පරාජයේදී පොළව සාක්ෂි දැරීම නිරූපණය කරනවා. වරද මුද්‍රාවෙන් වරදානේ සංකේතවත් කරනවා. ඉතින් බලන්න මේ අපි දකින බුද්ධ ප්‍රතිමාවල තිබෙනවා නේද මුද්‍රා විශේෂය. එහින් දෙන උපදේශය, එහින් දෙන අදහස අපි දැනගෙන ඉන්නට ඕන. ඔයාලට මෙම පාඩමේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස බෞද්ධ සිතුවම් හඳුන්වා දෙන්න පුළුවන්. බෞද්ධ සිතුවම් වලින් ජනතාවට බෝසත් චරිතය, බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා ගිනහැර පායමට සමත් වී තිබෙනවා. බලන්න එයාලගේ ගමේ විහාරස්ථානේ විහාරගේ ඇඳලා තියෙන චිත්‍ර කොච්චර ලස්සනද. ඒ වගේම තමයි ඔයාලා ඒව හොඳින් නිරීක්ෂණය කරන්න, බලන්න මොනවද ඇඳලා තියෙන්නේ කියලා. ඔයාලා මේ පොතපතින් ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව අත්විඳින්න. විහාරස්ථානට ඇතුල් වෙන දොරටුව බියස කලාත්මක අංග සියල්ල අඩංගු නොවුනත් සඳකඩ පහනක ආකෘතියක් තිබෙන්න පුළුවන්. මදක් බලන්න. ඉතින් දරුවනි, අප ජීවත් වෙන සමාජයේ මේ ප්‍රායෝගික බව ඉතා වැදගත් වෙනවා. ඇතැම් විට අප දකින විහාරස්ථානයේ පිළිමිගය කලාගාරයක් වෙන්න පුළුවන්. සිතෙහි රාගාදි කෙලෙස් මතුවන්නේ නැහැ. ශ්‍රද්ධාව ජනනය වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරී සිත් පහළවන්නේ නැහැ. පොතපතින් ලබා දෙන දැනුම වඩාත් පැහැදිලිව සිතුවම් මගින් ජන හදවත් දිනා ගන්නට, කළු ගලට පණ පොවන්නට ඉතා සංයමයෙන් යුතුව කලාකරුවා තම දක්ෂතාවයේ විදහා දැක්වීමට සමත් වී තිබෙනවා. අනුරාධපුර පොළොන්නර යුග ගැන කතා කරන විට චිත්‍රශිල්පයේ පිළිඳ කතා කිරීම ඉතා කාලෝචිතයි. ඔයා අහලා ඇති, දැකලත් ඇති සීගිරි චිත්‍ර. සිතුවම් කලාවේ අපූර්වත්වයෙන් පෙන්වුම් කරනවා. පොළොන්නර යුගය වන විට මහියංගන ස්තූපයේ ධාතු ගර්භය, දිඹුලාගල ලෙන්හා, තිවංක පිළිමිගය යන ස්ථානවල තිබෙන චිත්‍ර බුද්ධ චරිතය හා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය වෙන අන්දමින් සිතුවමට නගා තිබෙනවා. ලොවක් මවිතයට පත් කරන විවිධ කලා නිර්මාණ වලින් පොහොසත් මෙම පිම්බිමේ පිහිටි පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම ලාංකික අප සැමගේම යුතුයකමක්. මෙය තනි පුද්ගලයෙකුට හෝ ආයතනයකට පමණක් කළ හැකි දෙයක් නොවේ. අද දවසේ ජීවත් වෙන අප මේවා ආරක්ෂා කිරීමට නොපෙළඹෙනොත් මතු පරපුරට අතීත උරුමයන් දැක ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා පමණක් නොවේ, වසර දහස් ගණනක අපේ ප්‍රෞඪ ඉතිහාසය තහවුරු කරන සාක්ෂි දහිමි වෙනවා. දුවේ පුතේ, කලා ශිල්ප පාඩම ලොකු පරාසයක් දක්වා දිවෙනවා. ඉදිරි පාඩම්වලදී මෙහි ඉතිරි අංගයන් ඉගෙන ගැනීමට ඔයාලට අවස්ථාව ලැබෙයි. මම අද ඔයාලගේ මේ පාඩමේ කෙටි සාරාංශයක් ලෙස මෙන්න මේ ටික කියලා දෙනවා. හොඳින් අහගන්න. ස්තූපය හඳුන්වන නම් ත්‍රිවිධ චෛත්‍ය ස්තූප ආකෘති, ස්තූපයේ අංග හා ඉන්දෙන බෞද්ධ විවරණය, ස්තූප ආකෘතිවලට අදාළ පිහිටි ස්තූපයන් කලාත්මක බවින් ඉහළ වටදාගය, හොඳම බෝධිගරය, කලාත්මක බවින් අනූන සඳකඩ පහන, කලාත්මක බවින් ඉහළ මුරගල, අනුරාධපුර යුගයේ චිත්‍ර, පොළොන්නර යුගයේ චිත්‍ර. ඉතිං දුවේ පුතේ, 10 ශ්‍රේණියේ ඉගෙන ගන්නා ඔයාලට මම විභාගයටත් ඉතා වැදගත් වෙන පාඩමක් වන මෙම පාඩමින් ප්‍රශ්න කිහිපයක් දෙනවා. ඒවාට පිළිතුරු ලියන්න ඕනේ. පිළිතුරු ලියා ඔයාලගේ පාසලේ බුද්ධ ධර්මයේ විෂය උගන්වන ගුරුතුමා හෝ ගුරුතුමියගෙන් ගැටලු තිබෙන තැනක් අසා දැනගන්න. නැත්නම් මාගේ මේ WhatsApp අංකයෙන් විමසන්න. මාංකය ලියාගන්න 076 42 85 149. දැන් ප්‍රශ්න ටික ලියාගන්න. පළවෙනි ප්‍රශ්නේ. ගර්භයේ ස්වરૂපය අනුව ප්‍රධාන වශයෙන් බෙදෙන ස්තූපාකෘති නම් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ, ඔබ නම් කළ ස්තූප ආකෘති වලට උදාහරණ එක බැගින් ලියන්න. තුන්වෙනි ප්‍රශ්නේ, ස්තූපයක් ඇඳ කොටස් නම් කරන්න. හතරවෙනි ප්‍රශ්නය, සඳකඩ පහනක ආකෘතියක් ඇඳ කොටස් නම් කරන්න. ඊළඟ ප්‍රශ්නේ, මේක හරි වැදගත් වෙනවා දරුවනේ. සාමාන්‍ය පෙළ විභාගයට හත්වෙනි ප්‍රශ්නේ සකස් වෙන්නේ කෙටි සටහන් ලියන්න කියලා. දැන් වසර ගණනාවක් කෙටි සටහන් වලට ලැබිලා තියෙන්නේ මේ 10 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ පෙළ පොතේ තියෙන මේ මන් සඳහන් කරන කරුණු ටිකත් කෙටි සටහන් වලට ඉස්සරහට එන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නෙත් ලියාගන්න, මේවාට කෙටි සටහන් ලියන්න. එක වටදාගය, දෙක වාහල්කඩ, තුන බෝධිගර, හතර සඳකඩ පහන, පහ මුරගල. ආදරණීය දුවේ පුතේ, වර්තමානයේ මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඔබ නිවසට වී සිටින මේ අවස්ථාවේ ඌව ප්‍රජා ගුවන්විදුලි සේවාව ඉතා සුවිශාල මෙහෙවරක් ඉටු කරනවා. ඉන් උපරිම ප්‍රයෝජනගෙන ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට කටයුතු සලස්වා ගන්නා ලෙස ඉල්ලා සිටින අතර මෙවන් වූ වටිනා පාඩම් මාලාවක් තුලින් ඔබ හා නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අද දිනට ඔයාලාගෙන් සමුගන්නාමා ආදරණීය ගුරුතුමිය ඩීඑම් සෙනේ ලතා බ පස්සර ගැමුණු මහ විදුහල ඔබ සැමට තෙරුවන් සරණයි.
එතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ 10 ශ්‍රේණියට බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දුන්නේ පස්සර ගැමුණු මහා විද්‍යාලයේ ඩීඑම් සෙනෙහෙලතා ගුරුමෑණියන්.